கௌரவான அரவிந்தகுமார், 7 நிமிடங்கள் இருக்கின்றது.
அவை தலைவர் அவர்களுக்கு நன்றி. உண்மையிலேயே இன்று நாங்கள் முதலீட்டு மேம்பாட்டு தொடர்பான விவாதத்தில் கலந்து எமது கருத்துக்களை முன்வைத்திருக்கின்றோம். அதே நேரத்தில் எனது நண்பர் நளின் பண்டாரா அவர்கள் இந்த கொண்டமுக்கு வெட்டடிப்பதை பற்றி நல்லது என்று சொன்னார். உண்மையிலேயே அவரின் முயற்சி நாட்டின் ஜனத்தொகையை கூட்டுவதற்கு அவர் சொல்லும் அந்த முயற்சி அல்லது அந்த பதில் நன்றாக இருக்கின்றது. அவர் வெட்டக்கு வடிவுணாம இந்த பாவிக்கு அடையணும் இது கூட அப்ப ஜனகானே வடிவு அனுப்பத்தை சரி இந்த பூமி தூந்தி மந்திருமா. ஆகவே இந்த முதலீடு என்று வரும்போது எமது நாட்டை பொறுத்தளவிலே முதலீடு செய்வதற்கான அனைத்து வளங்கள் அனைத்தும் இருக்கின்றன. ஆனால் இங்கே இருக்கும் தடைகள் பல்வேறு திணைக்களங்களினூடாக பல்வேறின் அமைச்சுகளினூடாக ஏற்படும் தடைகள் தான் முதலீட்டாளர்களை எமது நாட்டிற்கு கொண்டு வருவதிலே இருந்து தயங்க வைக்கின்றது. ஆகவே இதனை நாங்கள் நிவர்த்தி செய்ய வேண்டும். ஏனெனில் முதலீட்டாளர்கள் வர வேண்டும். ஒவ்வொரு நாடும் முதலீட்டாளர்களின் ஊடாகவே அது அபிவிருத்தி அடைகின்றது. ஏனால் எமது நாட்டை பொறுத்தளவிலே முதலீடு செய்து நாட்டை அபிவிருத்தி செய்யக்கூடிய அந்த இடத்துல நாங்கள் இல்லை. ஆகவே நாங்கள் வெளிநாட்டவர்களை கொண்டு வர வேண்டும். வெளிநாட்டுகளை கொண்டு வர வேண்டும் என்றால் அதற்கான அனைத்து விதமான அந்த வசதிகளையும் நாங்கள் அரசாங்கம் என்ற வகையிலே செய்து கொடுக்க வேண்டும். ஆகவே தற்போது இருக்கும் இந்த தடைகளை நீக்கி அவர்களை இந்த நாட்டிற்கு கொண்டு வரும் அந்த முயற்சி எமது கௌரவ ராஜாங்க அமைச்சர் திலும் அமுனுகோ அவர்கள் அவருடன் பலமுறை பேசியிருக்கின்றேன். மிக அதிகமான அக்கறை காட்டி செயல்படும் அமைச்சராக இந்த விடயத்தில் இருப்பதை நான் தனிப்பட்ட ரீதியிலே அறிவேன். அதே நேரத்தில் எமது நாட்டை பொறுத்தளவிலே நாங்கள் இப்பொழுது இவ்வாறான முதலீடுகளை மேற்கொள்வதற்கு வெளியாளர்களை கொண்டுவதற்கு காணி தேவை, அடிப்படையாக தேவைப்படுவது காணி. ஆனால் எமது நாட்டை பொறுத்தளவிலே இந்த அதாவது இந்த மட்டமான இடங்களில் அதாவது தன்தரையாக இருக்கும் இடங்களில் எல்லாம் இன்று விவசாயம், வீடுகள், ஏனைய தொழிற்சாலைகள் என்று இருக்கின்றன. ஆனால் இப்பொழுது மலையகத்தை பொறுத்த அளவிலே மிக அதிகமான காணி தரிசு நிலங்களாக மாறி போயிருக்கின்றது. எவ்வித பாவனை மற்றும் அவை தரிசு நிலங்களாக மாறி போயிருக்கின்றது. ஆகவே இந்த மலையகத்தில் உள்ள தரிசு நிலங்களை நாங்கள் மிக இலகுவாக இவ்வாறு மேம்பீட்டுக்காக முதலீட்டுக்காக நாங்கள் அவற்றை பயன்படுத்த முடியும். அதே நேரத்தில் மலையகத்திலே பல தொழிற்சாலைகள் மூடப்பட்டு கிடக்கின்றன. அவற்றை நாங்கள் நல்ல திறம்பட ஓடக்கூடிய கைத்தொழில் பேட்டைகளாக நாங்கள் மாற்ற முடியும். ஆகவே அதனை செய்வதற்கு அரசாங்கம் முன்வர வேண்டும். அவ்வாறு அரசாங்கம் முன்வந்தால் மாத்திரமே நாங்கள் இந்த இலக்கை நோக்கி போக முடியும். ஆகவே மலையகத்தை தனியாக அடையாளம் கண்டு அங்கே இவ்வாறான முயற்சிகளை மேற்கொண்டால் நாங்கள் எமது எதிர்பார்ப்பு எமது கனவு சிங்கப்பூரை போல எமது நாட்டை மாற்ற வேண்டும் என்று. ஆனால் அந்த இலக்கை மிக இலகுவாக மலையகத்தை அபிவிருத்தி செய்வதனூடாக நாங்கள் அடைய முடியும். ஆகவே அந்த இலக்கை நோக்கி நாங்கள் போவதற்கான அனைத்து வேலை திட்டங்களையும் அரசாங்கம் என்ற வகையில் செய்ய வேண்டும். மலையகத்தை பொறுத்தளவில் மண் வளத்திற்கு குறையில்லை, மலை வளத்திற்கு குறையில்லை, நல்ல காலநிலை இருக்கின்றது. இயற்கையாக அமைந்த மலைகள், ஆறுகள், நீர்வீழ்ச்சிகள் என்று அனைவரையும் கவரக்கூடிய அனைத்து விடயங்களையும் உள்ளடக்கியதாக இருக்கின்றது மலையகம். ஆகவே இவ்வாறான இடங்களிலே இந்த முதலீட்டாளரை கொண்டு வந்து அவர்களை ஊக்குவிப்பதன் ஊடாக நாங்கள் மலையகத்திலே தரிசாக வெறுமனே எவ்வித வருமானம் இல்லாமல் கிடக்கும் அந்த காணிகளை நல்ல பொருளாதாரத்தை ஏற்படுத்தும் காணிகளாக நாங்கள் மாற்றக்கூடிய அந்த வாய்ப்பு இருக்கின்றது. ஆகவே இதனை எமது முதலீட்டு மேம்பாட்டு ராஜாங்க அமைச்சர் அவர்கள் கவனத்தில் கொள்ள வேண்டும். ஏனெனில் மலையகத்தை பற்றி நான் அவருக்கு சொல்ல வேண்டிய அவசியம் கிடையாது. மத்திய மாகாணத்தைச் சேர்ந்தவர். ஆகவே மலைநாடுகளை நன்கு அறிந்த ஒரு அமைச்சராக இருக்கின்றார். ஆகவே அதனை அவர் சரியாக செய்வார் என்ற அந்த நம்பிக்கை எனக்கு இருக்கின்றது. அதே நேரத்தில் தொழில்நுட்பத்தை பற்றி பேசும்போது இந்த தொழில்நுட்ப வளர்ச்சி என்பது மலையகத்தை பொறுத்தவரை ஒரு எட்டாக்கனியாகவே இருக்கின்றது. ஏனெனில் நாட்டின் ஏனைய பிரதேசங்களிலே இந்த தொழில்நுட்பம் கூடிய அந்த வளர்ச்சிக்கான எல்லா வாய்ப்புகளும் ஏற்படுத்தி கொடுக்கப்பட்டிருக்கும் அந்த காலகட்டத்திலே இந்த காலகட்டத்திலே மலையகத்திலே தொழில்நுட்ப வளர்ச்சி மிக மந்தகதியிலே அல்லது கவனிப்பாரற்ற ஒரு இடத்திலே தான் இருக்கின்றது. ஆகவே மலையகத்திலே இந்த தொழில்நுட்ப வளர்ச்சியை ஏற்படுத்துவதற்கு சம்பந்தப்பட்ட
2 நிமிடங்கள் இருக்கின்றது.
சம்பந்தப்பட்ட மாவட்டம் அமைச்சு இதில் அதிக அக்கறை காட்டி செயல்படுத்த வேண்டும். அவ்வாறு செயல்பட்டால் மலையகத்தில் இன்று நன்கு படித்த இளைஞர்கள் இருக்கின்றார்கள், யுவதிகள் இருக்கின்றார்கள், தொழில் வாய்ப்பு இல்லாமல் இருக்கின்றார்கள். அவர்களுக்கான அந்த தொழில் வாய்ப்பை ஏற்படுத்தி கொடுக்கக்கூடிய அந்த நிலைமை இந்த தொழில்நுட்ப வளர்ச்சியை நாங்கள் அங்கே கொண்டு போவதன் ஊடாக ஏற்படுத்த முடியும். அதே நேரத்தில் முதலீடுகளை மலையகத்தில் கொண்டு வரும் ஊடாக நல்ல தொழில் வாய்ப்புகளை நல்ல வருமானத்தை அங்கு இன்று படித்து வீட்டிலிருக்கும் இளைஞர் யுவதிகளுக்கு அது வாய்ப்பாக அமையும் என்று கூறி சந்தர்ப்பம் அளித்த அவைத் தலைவர்களுக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
ஆன்ரபிள் ஏஷா வித்தானுகே, யூ ஹேவ் 15 மினிட்ஸ்.
கரு சபாபத்துமணி, அத தின ஆயோஜன பிரவாதனா தாட்சண அமாத்தியசன் பிலிபந்து விவாதிரகரின் விழாவே அதாஸ் தக்கன் அவஸ்தாவக் லபி பிலிபந்து சத்துட்டு வேணுவா ஏ அமாத்தியான்ஸ் விவாதியட்ட குத்துவிமட்ட பெற மன் கமதி මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය වෙනුවෙන් අපිට පුළුවන්කමක් තියෙනවා නම් අවම මට්ටමකින් හරි මේ පාර්ලිමේන්තු ගෞරවය රැකෙන විදිහට පාර්ලිමේන්තු තුල හැසිරෙන කරු සභාපතිතුමනි කතානායකතුමාගේ ඉඳලා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු දක්වා මං හිතුවා මේ රටේ මේ නිර්මාණය වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වයට අඩුම ගානේ මිනිසුන් ඉවසන්න හරි හැඟීමක් නිර්මාණය වෙයි. මම මේ කතාව කියන්නේ ඊයේ දිනේ උත්තරීතර ආසනයේ
order please deputy speaker will take the chair.
ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා විදිහට ඔතන කරන ප්‍රකාශයක් අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නැත්නම් නියෝජ්‍ය කතානායකතුමා කරන ප්‍රකාශයක් නෙමෙයි. මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා විසින් ප්‍රකාශයටපත් කරන ප්‍රකාශයක්. කරු කතානායකතුමාගේ ප්‍රකාශයක වටිනාකම මේ රටේ තුන්වෙනි පුරවැසිය විදිහට මේ රටේම මිනිස්සු විශ්වාස කරනවා. මේ උදෑසන මේ පාර්ලිමේන්තුවේ උනේ මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයට තවත් කළු ලපයක් පැල්ලමක් එකතු කරගත්තේ දවසක්. ඒ තමයි උදෑසන කියනවා වැට් සම්බන්ධ විවාදය අපි හවස ගන්නවා. කතානායකතුමා ප්‍රකාශ කරනවා අපි ලේස්තිලා ඉන්න වැට් විවාදයට අදහස් දක්වන්න. අපි දන්නවා අපිට ඒක දිනන්න බෑ. ඔබතුමාලා ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රී ප්‍රමාණයත් එක්ක ඒක ඔබතුමාලා ජයග්‍රහණය කරනවා. ඒ පනත සම්මත කරගන්නවා. හැබැයි පාර්ලිමේන්තුවේ අවම සංස්කෘතිය හරි මේ සම්ප්‍රදාය ආරක්ෂා වෙන්න හරි මේ විවාදය දෙනවා කියලා කතානායකතුමා වෙච්ච පොරොන්දුව රකින්න තිබ්බා. ඒ පොරොන්දුව රකින්න නැතුව ඊයේ දිනේ හවස බලහත්කාරකමින් මේ රටේ ජනතාවට පෙන්නුවේ, ලෝකෙට පෙන්නුවේ අපිට විපක්ෂේ අදාළ නැහැ. අපිට ආණ්ඩුවට අවශ්‍ය ඕනෑම යෝජනාවක් ඕනෑම පනතක් ගෙනහල්ලා සම්මත කරගන්න හයි අපේ ගාව තියෙනවා කියන එක. හැබැයි මම අහන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ සම්ප්‍රදාය අනුව යනවා නම් මේ දවස් 30ක් මාසයක් මේ අයවැය විවාදයක් තියෙන්න ඕන නැහැ. අද දවසේම දැන් දිළුම් අමුණුගම ඇමතුමාල මේ ඇමතුවරු වාඩි වෙලා ඉන්න ඕනේ නැහැ. අයවැය ගේනවා, ගෙනහල්ලා අහනවා මේකට විවාදයක් තියෙනවද නැද්ද කියලා. විවාදයක් තියන්න ඕනේ කියලා අපි කියනකොට ආණ්ඩුවේ කියනෝ නෑ විවාදයක් තියන්න ඕනේ නෑ, හරි ඡන්දයක් විමසමු කියනෝ. ආණ්ඩුවේ ඡන්ද ටික වැඩි වෙනවා, විවාදය ඉවරයි. එහෙම කරන්න තිබ්බනේ. එමනම් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර වැඩිකම, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ධූර වැඩි ප්‍රමාණය ඉන්න හයිය හැම දෙයකටම පාවිච්චි කළ පාර්ලිමේන්තුවේ මේ සම්ප්‍රදාය වෙනස් කරන එක බලාගෙන ඉන්නවනම් ඒකනම් මේ සංස්කෘතිය ඉස්සරහට අරගෙන යන්නේ මේ රටේ පාර්ලිමේන්තුව කෙරේ මෙතෙක්කල් පොඩි හරි විශ්වාසයක් තිබ්බන. මම දන්නවා විශ්වාසය මේ රටේ මිනිසුන්ගේ බිඳිලා ඉවරයි. පොඩිම හරි තැනක අවම විශ්වාසයක් තිබුණ එකක් තියේ බිඳිලා ගියා. ඒකට හොඳ උදාහරණයක් ගන්න. මේ පාර්ලිමේන්තුව වල 2015 අපි පළවෙනි වතාවට එනකොට මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තිබ්බා. අපි බුද්ධික පදින මේ හිටපු ඇමතුමාලේ මන්ත්‍රීතුමාලේම පාර්ලිමේන්තුවේ හැමදාම ප්‍රශ්නයක් අහලා උදෑසන ඇමතිවරුත් එක්ක උත්තේජනයක් දෙනවා. රටේ ප්‍රශ්නකට ඒ ඇමතිවරුත් එක්ක කැමැත්තෙන් උත්තර දෙනවා. ඒ ඇමතිවරුත් සූදානම් වෙලා එනවා ඒකට උත්තරයක් දීලා මේ රටේ මොන හරි ප්‍රශ්නයක් ගන්න. හැබැයි වර්තමාන සම්පූර්ණ වග කියන්න ඕන. ඒ සම්ප්‍රදාය විනාශ කරලා දාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ප්‍රශ්නයක් අහන්න තියෙන අයිතිය විනාශ කරලා දාලා වෙන ක්‍රමවේදයක් මේ පාර්ලිමේන්තුවට හඳුන්වලා දීලා තියෙනවා. ඒ ක්‍රමවේදය අරහත පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන ඉන්න මන්ත්‍රීවරයාට අහන්න හම්බෙන්නේ නැහැ. ප්‍රශ්න අහනවා කියලා දාන මන්ත්‍රීවරු ටික පාර්ලිමේන්තු වෙන්නේ නැහැ. උදෑසන පටන් ගන්නෙම මලානික වෙච්ච පාර්ලිමේන්තුව. එනිසා මම ඊයේ දිනේ කතා කරන්න බලාපොරොත්තුෙන් හිටියත් බලෙන් උදුරගෙන ඔබතුමාල සතුටු ඇති විපක්ෂයට හොඳ ෂොට් එකක් දුන්න කියලා මම දැක්කයි කියනවා. අපි ගේමට තමයි හිටියේ. විවාදයකට 20 දෙනෙක් පාර්ලිමේන්තුවේ තියාගෙන යන එක ආණ්ඩුවේ වගකීම. ඒක විපක්ෂයේ වගකීම නේ. පාර්ලිමේන්තුවේ අවශ්‍ය කෝරම් එක තියාගෙන යන එක ආණ්ඩු පක්ෂයේ වගකීම. මම දැක්ක ඊයේ අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගෙන මේ විපක්ෂයේ කතා කරගෙන ගියේ නැහැද කියලා. අපිට ඒක අදාළ නැහැ. හැබැයි ඊයේ දිනේ කරපු ඒ ක්‍රියාව මේ පාර්ලිමේන්තුවට ඔබින නැහැ. මේ විදියට නම් මේ පාර්ලිමේන්තුව ඉතුරු කාලෙත් යන්නේ. මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඇත්තටම ඇති වැඩකුත් නැහැ. මේ කතා කරන්නේවත් බොරු වෙනවා කියන එක මම විශේෂයෙන්ම කියනවා. ඊළඟ අපේ ගරු අමාත්‍යතුමනි, අපේ රටේ ඉතාම වැදගත් අමාත්‍යංශයක් මේ රට ගොඩ යනවා නම් තියෙන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයට ඔබතුමා දෙන ජීවිතයක්. මම සතුටු වෙනවා වැරදීමකින් හරි. මොකද මේ අමාත්‍යංශයට එන්නේ මේ මොන වගේ කට්ටියද කියලා ඉතිහාසය ගත්තම දන්න ඕනේ. වැරදීමකින් හරි ඔබතුමා වගේ තරුණ අමාත්‍යවරුන්ට මේක ලැබීම මම හිතන්නේ රටේ පොඩි හරි වාසනාවක් තිබිලා තියෙනවා. ඒ කාලේ මේ අමාත්‍යංශයේ උන්න දේවල් ගැන මට මතකයි. අපේ තේනු කැමතිතුමාලා ප්‍රදේශයේ ඉන්න අර මේ සීනි ඇමතිවරයා විදියට හිටපු ලක්ෂ්මණ සිරිනත් ඇමතිතුමා කිව්වා මේ අමාත්‍ය එන්නේ නැහැ 100%. බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා නම කියලා මකෝ මාත් එකයි වැය නැතුව කියන්නේ. ඔබතුමාට මතකයි ලක්ෂ්මණ සිරිනත් මහත්මිය මේ පාර්ලිමේන්තුවේ කිව්වා බැසිල් රාජපක්ෂට 100% දෙන්නේ නැත්නම් කිසි ආයෝජකයෙකුට ලංකාවට ඇවිල්ලා වැඩක් නැහැ. එහෙම රටක් අද ආයෝජනයේට මිනිස්සුන්ට එන්න පුළුවන් මාවතක් තුන අපි දන්නවා. ඔබතුමා සහ ඔබතුමාගේ කාර්ය මණ්ඩලය ඒ නිලධාරීන් මේ වෙනුවෙන් හොඳ ප්‍රවේශයක් අරගෙන තිනවා. අවාසනාවට මේ මොහොත රටට එච්චර ගමනක් යන්න පුළුවන් ශක්තියක් දෙන්න පුළුවන් මොහොතක් නොවන නිසා අපිට යම් කිසි අඩුවක් ඇති. නමුත් මා විශ්වාස කරනවා දිලුම අමුණුගමගේ අමුණුගම ගරු ඇමතිතුමා යමක් කරන්න උත්සාහ කරයි කියලා. සා අපිට ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු සියල්ල එක ප්‍රශ්නයක් නෑ. අපිට ප්‍රශ්න තියෙන කීප දෙනෙක් ඉන්නවා. දැන් අර මන්ත්‍රීතුමා කිව්වා දැන් ඒ කවුරු හරිගෙන ගිරව් වගේ කියනවා නම් මෙතන ඇවිල්ලා මේක තමන්ට ජනතාව දීපුවේ ජනතා නියෝජිතත්වයේ ක්‍රියාත්මක කිරීමක් වෙන්නේ නැහැ කරු නියෝජිත කතානායකතුනි. මම දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා කොලකැලල ලියලා දෙන එක ඇවිල්ලා කියනවා නම් මම සජිත්ගේ මන්ත්‍රීවරයෙක් විදියට රත්නපුරේ ජනතාවට කියන්නේ නැහැ. එතුමා එක්ක පක්ෂයේ තීන්දුවක් අරන් ඒ මතේ යන ගමන් අපිට ස්වාධීන අදහස් දක්වන අවස්ථාවක් තියෙනවා. දැන් අර මන්ත්‍රීතුමා කිව්වා මේ සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරන වැඩි 27-2 දැන් එක මන්ත්‍රීතුමෙන් 27-2 කියලා දන්නේ නැහැ. 27-2 අරගෙන 27-2 කියන මේ අවස්ථාව මේ ස්ථාවර නියෝග වලින් ලබා දීලා තියෙන විපක්ෂ නායකවරයතු පක්ෂ නායකවරුන්ට කතා කරන්න. ඒක අර මන්ත්‍රීතුමා දන්නේ නැහැ. එහෙමනම් ඒකටම වෙන ස්ථාවර නියෝග වෙනස් කරන්න ඕනේ. මේ පාර්ලිමේන්තු විපක්ෂ නායකවරයාට කතා කරන්න තියෙන අයිතිය බලාගෙන ඉන්න බැරි නම් එක රිදෙනව නම් ඒ වෙනුවෙන් කරන්න තියෙන එකම දේ හරි ඊයේ වැට් එක සම්මත කරා වගේ ස්ථාවර නියෝගයක වෙනස් කරන්න. හරි සරලයි. ඒක කළා කතා කරනක නතර කරලා දාන්න. එහෙම නැතුව බොරුවට මේ මෙලෝ දෙයක් දන්නේ නැති දිගපල්ල දන්නේ නැති මන්ත්‍රීවරුන්ට කියලිවරලා මේක මේ කතා කරන එක වැරදි උඹ ගහපන් කියලිවරලා. හැබැයි ඉතින් මේ හෙට අනිද්ද ඡන්දයක් තුවන් අත්වෙන ඉරණම ගැන මතක් වෙනවා නම් හොඳයි. කොහොම කඩේ ගියපු කීප දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ නැද්ද? ගිය සැරේ දඟලපු කී දෙනෙක් නැද්ද? එහෙනම් මර්මින්ස්විල් අතර පාර්ලිමේන්තු ඉන්න ඕනේ. ඈ මම හිතනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් කියන්නේ රටේ ජනතාව නියෝජනය කරන්න අවස්ථාවක් ලබා දෙන්න. දැන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මේ එතුමාගේ භූමිකාවද කරන්නේ? එතුමා දැන් හදාගෙන තියෙන විපක්ෂ නායකවරයාව හැමදාම කේන්ද්‍ර කරගෙන ගහන මේ මඩ පත්‍රිකාවක් අරගෙන අවිල්ල ගන්න. එතුමා කියන්නේ මොකද්ද? ජනනි පේමදාස මැතිනිය දහනම දිනක් අරගෙන එතුමියගේ ව්‍යාපාර ස්ථානේ වැඩ කරා කියලා. දැන් ඇත්තටම ඉතින් හරි සරල කාරණාවක්නේ තියෙන්නේ. මේ රටේ රාජ්‍ය සේවකයෝ අවභාවිතා කරලා තියෙනවා නම් ආණ්ඩුව ඔබතුමාලා දැන් අවුරුදු 3කට වැඩි අවුරුදු 4කට ආසන්න වෙන්නේනවා. අවුරුදු 4ක් යනකම් නිකන් බම්බු ගහන්න ඕනේ නැහනේ. ඒ රාජ්‍ය සේවකේ කට උත්තරයක් දීලා තියෙනවා නම් අරගෙන අත්තරන් ගොඩ ගන්නකො. අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නකො. අවශ්‍ය නඩු බවරන්නකො. නෑ ඒක නෙමෙයි මේ කරන්නේ. දැන් ඡන්දයක් එනවා කියනකොට ළඟ දැනෙනකොට වෙවිලිල්ලක් එනවා. ගිය සැරේ අමාරුවෙන් ආව මේ සැරේ එන්න පුළුවන් වේද කියලා පොඩි මාතෘකාවක් හදනවා. මම තමයි සජිත්ට ගහන එක. මම ඔබතුමාට කියනවා මේ රටේ මුදල් අවභාවිතාවක් වෙලා තියෙනවා නම් ඒ සජිත් ප්‍රේමදාස මහත්තයාද ඒ අපේ පක්ෂේ වෙන කවුරු හරිද කියලාවිල්ලා එහෙම අවශ්‍ය නැහැ. ඔබතුමාලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ හැම නීතිමය ක්‍රියාමාර්ගයකටම අපි යටත් නිසා තමයි අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රසිද්ධියේ මේ ප්‍රකාශය කරේ ගන්න පුළුවන් විදිහට ඔප්පු කරන්. හැබැයි මම එක දෙයක් කියන්න පුළුවන් මහින්දානන්ද අලුත් ජමගේ අපේ හිටපු ඇමතිතුමාට ඔබතුමා මේ රටේ මුදල් අවභාවිතාවන් වෙනුවෙන් කෙලින් හිටගන්න මන්ත්‍රීවරයෙක් නම් ඔබතුමා කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට හිටියා කෘෂිකර්ම අමාත්‍යංශයේ. ඔබතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට ඉදින්දි මේ රටේ ගොවි ජනතාව ඉතාම අමාරු තත්වයක හිටියේ. ඒකට ඔබතුමාවක් කියන්න ඕනේ නැති වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ account එකේ කවුරුත් දා නිසා අපි ඒකේ ඒ account එකේ තියමු. හැබැයි මේ රටේ ගොවි ජනතාව මහා දැඩි අපහසුතාවෙන් ඉන්න වෙලාවේ මේ රටේ පෝර ටිකක් ගේන්න බැරුව ඉන්න වෙලාවේ අර චීනෙන් ආපු මම කියන්නේ නැහැ අසූචි නම කියලා කුණු නැවට ඩොලර් මිලියන 6.9ක් ගේ ඔබතුමාගේ අමාත්‍යංශය දරන කාලයේ මුදල් අන්න මුදල් අවභාවිතා වෙලා කියනවා පෑදිලිව පේනවා. අද අපිට පුළුවන් නම් හොයලා දෙන කවුද මේකට වග කියන්නේ? අන්න එහෙමනම් මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා සදාචාරාත්මකව මේ රටේ මුදල් අවභාවිතාවන් වීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධව
කර්මන්තදා මිනිත්තු 3ක්
තියෙනවා. ඔව්. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඉතාම වැදගත් විදිහට මේ රටේ මිනිසු පිළිගන්නේ. නමුත් මේ වෙන්නේ හිම එකක් නෙමෙයිනේ. මේ මඩ ගන්න උත්සාහ කරනවා. මඩ ගහන්න මඩ නැහැ. මඩ හදනවා ආපෝ ඇඟේ ගෑවෙන නිසා මම අභියෝග කරනවා. පුළුවන් නම් හෙට වෙනකොට ඩොලර් මිලියන 6.9ක මේ රටේ ගොවි ජනතාව බිල්ලට දීලා කවුද කියන එක. ඒක හරි සරල කාරණාවක්. එක්ක දෙන්නයිනේ මේ දෙන්නගෙන් කවුද කියලා ඔබතුමා කියන්නේ? මම නෙමෙයි කියන්නේ. එහෙම කියන්න බැරුව හෙට උදේ ඉඳලා රිදී ඇඳගෙන ඇවිල්ලා බොරුවට සජිත් ප්‍රේමදාස මහත්තයා නැති වෙලාවට එල්ලෙන එක නතර කරලා දාන්න කියලා ඉල්ලනවා. ඊළඟට මේ රටේ තාක්ෂණය සම්බන්ධව අපිට ලොකු චිත්‍රයක් මැව්වා. අපේ ඇමතිතුමා ඉන්නවා තාක්ෂණ භාර ඇමතිතුමා කනක හේරත්ගරු ඇමතිතුමනි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රට සම්පූර්ණයම ඩිජිටල් කරණය වෙනවා කියලා වෙලා මේ රටේ මිනිස්සුන්ට ලොකු චිත්‍රයක් මැව්වා. අපේ මිත්‍රයටත් ඒ කාලේ දැන් ඔබතුමාලත් එක්ක නේද ඔබතුමාල ගැන ඒ දවස්වල මේ විවාදය අර බැලුම ගැන කතා වෙනවා. දැන් කියන්න දැන් බැලුම ගැන කියන්න බෑ ඔබතුමාල කාව ඉන්න නිසා. මේ ඒ වුණාට ගෝඨාභය මහත්තයා ඇවිල්ලා මේ රටේ තාක්ෂණය අඳුනලා දීීමේ කෙසේ වෙතත් අද මේ රටේ තාක්ෂණයෙන් ඉස්සරහට පහළද කියන හොයන්න බලන්න පුළුවන්. ඉස්සර නම් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගත්තට පස්සේ ප්ලාස්ටික් කාඩ් එකක් හම්බුණා. අද රියදුරු බලපත්‍රය ගන්න මිනිහට ප්ලාස්ටික් කාඩ් එකක් දෙන්න ප්ලාස්ටික් කාඩ් එක නෑ කුල කෑල්ලක් දෙන්නේ. විදේශ රැකියාවකට යනවා නම් එහෙම ඉල්ලලා අඬලිවර වෙලා කාඩ් එකක් ඉල්ල ගන්න පුළුවන්.
ක්‍රමන්තවා අවසන් වෙන කාලේ.
ඔව්. ඒ නිසා තාක්ෂණයෙන් අපි අන්ත යටටපත් වෙලා තියෙනවා. ඔබතුමා තරුණ ඇමතිවරයෙක් කිදිර ඔබතුමාට තේරෙන්නේ නැති මොකද්ද මේකට කරන්න ඕන? මොකද්ද ගන්න ඕන විකල්පේ? මම ඔබතුමාලා දෙන්නගෙම ඉල්ලනවා මේ රටේ තරුණ පරම්පරාවෙන් අවසන් කරන කරු නියෝජ්‍ය කතා නැවතු තරුණ පරම්පරාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් හොඳ ශක්තිමත් අමාත්‍යංශ දෙකක් කරන්න හම්බෙලා තියෙනවා. ඔබතුමාලා දෙන්නට චෝදනාවල් නැහැ. අපි විශ්වාස කරන ඔබතුමාලා දෙන්න චෝදනාවල් හදාගන්නේ හිකුත් නැහැ. ඒ නිසා එක ඉල්ලීමක් කරනවා. මේ පාර්ලිමේන්තුවේ ඇතිවීම යන කැත සංස්කෘතිය විපක්ෂයේ හඬ වහලිවරලා අපි තමයි චණ්ඩියෝ කියලා හිතාගෙන ඉන්න පරණ දේශපාලනය ආයි උලුප්පල දාගෙන මෙරටේ හාමුදුරුවන්ට බෙන්ස් එකක් හරි නැත්තම් ජීප් එකක් හරි දීලා හාමුදුරුවෝ කීප දෙනෙක් පාවිච්චි කරලා බුද්ධ ශාසනයම අපේය කියලා ඉවරලා ප්‍රකාශ ලබා ගන්න ඒ කැත සංස්කෘතිය නවත්තන්න පුළුවන් ප්‍රවේශයක් අරගන්න පුළුවන් නම් ඉදිරි පාර්ලිමේන්තුව හරි මේ රටේ වටිනා වැඩදායි පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඊළඟ පාර්ලිමේන්තුවත් මීට වැඩිය පිරිච්ච පාර්ලිමේන්තුවක් වෙනවා නිසිකයි කියන එක මා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි කාලය ලබා දුන්නා.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. ඊළඟට ගරු දිලිප මමුණුගම ඇමතුමා.
ගරුව නියෝජ්‍ය කතානායකතුමනි, කාලය වෙන් කර දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ප්‍රථමයෙන්ම අද දවස පුරාවට පැවතුණු විවාදයේදී නැගුණු ප්‍රශ්න කිරීම සහ චෝදනා කීපයකට පිළිතුරු සපයලා අපේ ආයතන ගැන මම සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් උදෑසනම අනුර කුමාර දිසානායක මැතිතුමා සඳහන් කරපු තුමා බොහොම අභූත චෝදනාවක් කෙරුවා. මේ රටේ මේ පවත්වාගෙන යන සියලුම ආයෝජන ව්‍යාපෘති පෞද්ගලිකව අපි තෝරපු නැත්තම් කප්පන් මුදල් හෝ කොමිස් මුදල් වලට යටවෙච්ච ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව නැත්තම් ලන්සු කැඳවීමකින් තොරව ආපු ආයෝජන කියන කාරණය එතුමා සඳහන් කරා. මම කනගාටු වෙනවා. ඉතාම අපහසු වර්ෂයක් 2023 කියන්නේ ඔබතුමා දන්නවා ආරම්භ වුණේ කොහොමද කියලා. අද අපි අගභාගයේ දක්වා පැමිණෙනකොට අපිට විදුලිය නැතුව ඉන්ධන නැතුව ආරම්භ කරපු වර්ෂයක්. හැබැයි අද වෙනකොට අපේ ආයෝජන මණ්ඩලයේ සය සිළුමු නිලධාරීන්ට එය කරපු දැඩි කැපවීම තුලින් බිලියන 1.8ක US ඩොලර් ආයෝජන ගේන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එයින් බිලියන 1.5ක්ම ඍජු විදේශ ආයෝජන. ඒතර එතුමා චෝදනා කරනවා නම් මේ සියල්ල අනීතික ඒ වගේම වෙන විදියකට අත යට ගනුදෙනු වලට ආපු ආයෝජන කියලා ඒ පිළිබඳව මගේ කනගාටුව සහ අප්‍රසාදය පළ කරන්නට අවශ්‍යයි. එතුමාට අමතක වෙලා තියෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ හිටියත්
මේ ඉරිද වෙච්ච වැඩේ කියන්නේ ඩිබේට් එක ඉල්ලලා ගත්තේ ඒගොල්ලෝ.
ඔව්
ෆිස්සස් මිනිස්සුලා තියෙනවා.
ඔව්
එහෙමනම් ඩිබේට් එක ගෙන යාමේ අයිතියක් ඒගොල්ලන්ට තියෙනවා.
මම කියනවා. විශේෂයෙන්ම එතුමාට අමතක වෙලා තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ මෙච්චර කාලයක් ඉඳලා ලන්සු කැඳවන නැත්නම් එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් කැඳවන ව්‍යාපෘති තියෙනවා වගේම වර්ග තුනක් BOI යටතේ ගැසට් කරපු ඒ වගේම BOI ඇක්ට් එකක් තියෙනවා. ආයෝජන මණ්ඩලය යටතේ එන ව්‍යාපෘති වලට මම දුමා ලන්සු කැඳවන්නේ නැහැ. ඒවා ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ආපුවම මේ ප්‍රොපෝසල් එක ඇසස් කරලා ඒ ආයෝජනය කරන ක්‍රමවේදයක් තියෙනවා ආයෝජන මණ්ඩලය. ඒ ව්‍යාපෘතියේ මුදල් ස්ලැබ් එකක් තියෙනවා. කැබිනට් යන්න අවශ්‍ය ඒවා තියෙනවා. යන්න අවශ්‍ය නොවන ඒවා තියෙනවා. ඒ අනුව ඒවා ඇසස් කරලා බලලා ඒ ව්‍යාපෘති වලට අනුමැතිය දෙන ක්‍රමයක් මේ රටේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි SDP නැත්නම් Strategic Development Projects ප්‍රමෝපාය ව්‍යාපෘති නම්ින් ව්‍යාපෘති වර්ගයක් තියෙනවා. ඒවා කැබිනට් එකට ගිහිල්ලා කැබිනට් එකේ අනුමැතිය යටතේ ඒ වගේම යම් යම් බදු සහන වගේ සහන ලැබෙන දේ. තුන්වෙනි ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ අපි Port City Model එක offshore model එකක්. ඒකේ දැන් නීති අපි සම්පාදනය කරලා අවසානයි. පෝචිඩි කමිෂන් එක තියෙනවා. ඒ කොමිෂමේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති තියෙනවා. ඒ නිසා අනුර කුමාර සනායක මැතිතුමා හිතනවා ඇති ලන්සු කැඳවලා ආයෝජන ගෙන්න ගන්න. එහෙනම් ඉතින් ඒ ලෝකේ ඊටාම ආයෝජන වලට ආකර්ෂණීයම එකම රට ලංකාව වෙන්න ඕන. අද මේ සභාවෙම කතා වෙනවා විදුලි බිල වැඩි, වැට් එක දැන් වැඩි කරනවා, නොයෙකුත් දේවල්. එතකොට මේ වගේ තැනක ලන්සු කැඳවපුවම කවුද ආයෝජනය කරන්නේ? එහෙම එන්නේ නැහැ. මේ ආයෝජකකින් ඊටාම අපහසුයෙන් කැඳව ගන්නවා වගේම එයව ගිවිසුම් ගත කර ගැනීමේ තත්ත්වයට ගෙන යෑම පවා අපහසු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද මේ වැට් එක ගැනත් දිගින් දිගට කතා කරා. වැට් එක අපි සිළු දනා දන්නවා මහජන නියෝජිතව හැටියට අපි කිසි කෙනෙක් ජනතාව පිටි මත බදු පැනවීමට අපි කවුරුත් කැමති නැහැ. හැබැයි අපි අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නැත්නම් IMF ප්‍රෝග්‍රෑම් එකට බැඳිලා ඉන්නවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා කොටස් වශයෙන් අපි ගත යුතු ක්‍රියාමාර්ග. මේ වැට් එකත් පැහැදිලිව ඒකේ ක්‍රියාමාර්ගය කවුරුත් නැහැ කිව්වත් අපි සාකච්ඡාවට සහභාගී වෙන අය මේකේ හොඳ සහ නරක තියෙනවා. දැන් ඔබතුමා දැනගත්තොත් අපි දැන් බිලියන 1.8කට අස්සම් කළා තිබුණත් මේක ඔක්කොම අස්සම් කරලා තියෙන්නේ අපි පහුගිය අවුරුද්දේ මැදට පස්සේ දෙවනි කාර්තුවේ. මුල් කාර්තුවේ මොකක්වත් අස්සම් කරන්නේ නැහැ. මොකද්ද ඒකට හේතුව? IMF ප්‍රෝග්‍රෑම් එකට ඇතුළත් වුණාම තමයි විශ්වාසය ගොඩ නැගුණේ ආයෝජකින්ගේ. ආපහු මේ ආර්ථිකය වැටෙන්නේ නැහැ. මේ ආර්ථිකය ගොඩ නැගේ. ඒ නිසා මේ රටේ ආයෝජනය කෙරුවට කමක් නැහැ කියන මතයේ උඩ තමයි මේ ආයෝජන අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව තමයි සිනෝපෙක් ආවේ. තමයි RM පාක්ස් කියන ෂෙල් එක ඔය කිව්වට ඒවා වටින්නේ නැහැ කියලා මෙතුමාලා කිව්ව විදිහට අපේ ආර්ථිකයේ තිබුණු තත්ත්වය හරියට LC ක් අරගන්න ඩොලර් නැතුව ඒ කාලේදී සිනෝපෙක් එකේ පෙට්‍රල් ෂෙල් ටික ආපුවම අපට US ඩොලර් මිලියන 124ක් ඉදරින් ඇවිල්ලා තියෙනවා. එතන මේ RM පාක්ස් අස්සම් කරපුවම US ඩොලර් මිලියන 110ක් එතුමාට ඒක පොඩි ඇති. එතුමාලගේ පක්ෂේ සමහරක් විට account එකේ ඊට වැඩිය තියෙන්න පුළුවන් ගණන් හදලා බලපුවම. නමුත් මේ කුඩා ආයෝජන පවා එකතු කරලා තමයි මුදල් අමාත්‍යාංශයෙන් අද ආයෝජන මණ්ඩල ලබලා දීපු ඉලක්කය වෙච්ච ඩොලර් බිලියන් 1 අභිබවා ගිහිල්ලා අද ඩොලර් බිලියන් 1.8 දක්වා ඇවිල්ලා මම හිතනවා මේ දවස් දෙක තුන ඉවරනකොට තව කීපයක් අපි අස්සම් කරුවොත් අනිවාර්යයෙන්ම ඩොලර් බිලියන 2 ඉලක්කය අපි සම්පූර්ණ කරගන්න හැකි වෙයි. එතකොට ඒක ඉතාම නරක වසරක ආයෝජකින්ද හිතකාමී නොවන වසරක ඉලක්කය දෙගුණ කිරීමේ ගෞරවයත් තේ නිලධාරීන්ට හිමි විය යුතුයි. අනිත් ප්‍රශ්න ඇතුළුව අප්‍රසාදය හිමි වෙනවා වගේ. ඒ නිසා ඒ ගෞරවයත් ඒ අයට මම පිරිනමන්න කැමතියි. විශේෂයෙන් අමාත්‍යංශයේ හැටියට ගත්තාම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන් සීනි පිළිබඳවත් අපේ ජගත් පුෂ්පකුමාර මැතිතුමා තවත් නොයෙකුත් චෝදනා මේ ආයතනය පිළිබඳ ලංකා සීනි සමාගම පිළිබඳව එල්ල කරු ලැබුවා. මේක අපි අරගෙන ඉතාම සුළු කාලයයි වෙන්නේ. මේ සියලුම චෝදනා පිළිබඳ අපි පරීක්ෂණ පවත්වනවා. මේ වෙනකොට අමාත්‍යංශයේ විගණන කණ්ඩායම ඉන්නේ ඒ ආයතන දෙක සහමුලින්ම විගණනය කරමි. එසා ඒම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා අපි හඳුනාගෙන ඒකට දඬුවම් කරන්න අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි එක දෙයක් අපි කියන්නට අවශ්‍යයි. ඔබතුමා දන්නවා මේ පළාත පිළිබඳව මේව පාඩුව ලබලා පඩිගෙවන්න බැරුව ඉන්නකොට මේ සභාවල කතා වුණේ නැහැ. ඒව වහලා දාලා යන්ත්‍ර සූත්‍ර කැලේට ගිහිල්ලා තියෙනකොට හුඟක් කතා වුණා අඩුයි. හැබැයි මම රමේෂ් පතන මැතිතුමාටත් ජානක වක්කුමර මැතිතුමාටත් මගේ ගෞරවය පුද කරන්න අවශ්‍යයි. මන්ත්‍රීවරයෙක් නෙමෙයි පුරවැසියෙක් හැටියට මේ වහලා තියපු සමාගම් දෙක බිලියන් 2 දක්වා නැත 1.8ක් එක සමාගමක් අනිත් එක බිලියන 2ක් දක්වා ලාභ ලබන තත්වයට පත් කරලා තියෙනවා. ඒක එතන වල ආනයනය කරන එක නතර කරලා වෙන්න පුළුවන්. නමුත් එතුමාලා තමයි ජනාධිපතිතුමා හම්බලා ඒකත් නතර කරලා තියෙන්නේ. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි. මෙච්චර කාලෙ එතන වල ආනයනය කරන එක නතර කෙරුවේ නැහැ. ඒ නිසා විශාල වැඩ කොටසක් එතන කෙරිලා තියෙනවා. නමුත් 40,000ක් විතර ඍජු සාවක්‍ර සේවකයෝ ඉන්නවා. මෙතර පිරිසක් ඉන්නකොට යම් යම් සිද්ධීන් තියෙන්න පුළුවන්. බරපතල චෝදනා එල්ල වුණා. ඒ පිළිබඳව අපි මේ වෙනකොටත් පරීක්ෂණ පවත්වගෙන යනවා. යම් වරදක් තිබුණොත් එයාට ඉදිරියේදී අපි දඬුවම් කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේත් මතක් කරන්න අවශ්‍යයි. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය හැටියට අපිට ආයෝජන මණ්ඩලයත් පෝට් සිටි කමිෂන් එකත් ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලයත් ටෙක්නෝ පාක් කියලා අපේ ව්‍යාපෘතියක් තියෙනවා. ඒ වගේම නවතවෙම්ම එකතු වෙච්ච සමාගම ලංකා සීනි සමාගම IT පාක් ව්‍යාපෘති අපි තාක්ෂණ අමාත්‍යාංශයට පවර්මින් සිටිනවා මේ කාර් සීමාව තුළදී. BOI එක හැටියට අපි යම් කාරණා කීපයක් ඉදිරිපත් කෙරුවොත් total of 94 investment approvals ඒ කියන්නේ ව්‍යාපෘති 94ක් අලුත් ඒවා අනුමැතිය සහ 63 new projects ඒ දෙක එකතුව 31ක් තියෙනවා expansions. මේ සියල්ල තමයි US ඩොලර් 1.83ක් බිලියන අපිට ගේන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒකෙන් ඍජු විදේශ ආයෝජන හැටියට US ඩොලර් 1.58ක් US ඩොලර් බිලියන 1.58ක් අපිට ලබා ගන්න හැකියාව තියෙනවා direct foreign investment හැටියට. ඒ වගේම realize වෙච්ච FDIs නැත්නම් ගිවිසුම් ගත වුණත් මුදල් හැටියට අපිට ලැබිච්ච ප්‍රමාණය බැලුවොත් US ඩොලර් මිලියන 479ක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. පහුගිය වසර සාපේක්ෂව බලපුවාම යම් අඩුවක් තිබුණත් මේ වසර ගරු නියෝජ කතානායකතුමනි වසරක් කිව්වට මාස 6 වසරක්. මොකද මුල් මාස 6ම අක්‍රියවයි තිබුණේ. ඒසම මාස 6ක් ඇතුළත තමයි මේ මුදල සම්ප්‍රේෂණය වෙලා තියෙන්නේ. කෙසේ වෙතත් ආයෝජන වලට අනුමැතිය දීලා ගිවිසුම් ගස වුණාම ඒ වසරේ මේ මුදල් ලැබෙන්නේ නැහැ. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ වේගය අනුව තමයි ක්‍රමක්‍රමයෙන් ඒ මුදල් අපිට රට තුළට එන්නේ කියන කාරණේ මතක් කරන්නට අවශ්‍යයි. විශේෂයෙන් ගොඩක් අපේ තිලක් රාජපක්ෂ මන්තුමත් ඉස්සලා කතා කරපු අම්පාරේ එතුමත් අපේ වීරසිංහ මැතිතුමාලත් සඳහන් කරපු ආකාරයට අලුතෙන් අපි ready to invest projects ඒ කියන්නේ පෙර අනුමැතිය ලබාගත් ව්‍යාපෘති අපි සූදානම් කරලා තියෙනවා විශේෂයෙන් පරිසර අනුමැතියන් නැත්නම් මයිනින් ලයිසන්ස් කැනීම් බලපත්‍ර මේ සියල්ල ඉදිරියේදී අපි ලබා ගනිමින් පවතින්නේ ආයෝජන මණ්ඩලයේ නමට නැත්නම් පරිසර බලපත්‍රයක් ගත්තාම මෙතුමගේ නමට ගත්තොත් ඒක වෙන කාට හරි පවරන ආපහු කරා ඉතින් අපි නවක්‍රමවේදී අනුව මේ අනුමැතියන් සියල්ල ආයෝජන මණ්ඩලයේ නමට අරගෙන ඒ අනුමැතියන් සමග ඒ ව්‍යාපෘතිය පැවරීමේ ready to invest projects ව්‍යාපෘතිය අපි ලෑස්ති කරලා තියනවා කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම අපි අමාත්‍යංශ කීපයක් වනජීවී ඒ වගේම වන සංරක්ෂණ කෘෂිකර්ම මෙවැනි ආයතන විශාල ප්‍රමාණයකින් සාකච්ඡා කරලා ඒ අයගෙන් අපි ඉඩම් සහ ඒ අයගේ තියෙන ව්‍යාපෘති වහපු ගොවි පොළවල් වගේ ඒවා ලබාගෙන ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට ඇතුළත් කරන්නත් ඒකේ පළවෙනි අංගය හැටියට ready to invest projects දෙවෙනි ප්ලැට්ෆෝම් එකට SOE state owned enterprises නැත්නම් රජයේ ව්‍යාපාර පෞද්ගලික අංශයේ සමග ඒකාබද්ධව පවත්වාගෙන යා යුතු දෙවෙනි කාණ්ඩේ සහ තුන්වෙනි කාණ්ඩේ මෙතෙක් නොතිබිලා තියෙන එකක් විශාල ආයෝජන ප්‍රමාණයක් තියෙනවා දේශීය ආයෝජකයෝ ආයෝජනය කරලා එතනින් එහාට යන්න බැරුව හිර වෙලා එනිසා ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් කියන කැටගරිස් තුනක්
ඕඩර් ප්ලීස් පාර්ලිමේන්තුවේ යරි රැස්සේ
කරන්න බලාපොරොත්තු වෙනවා
සභාවේ කටයුතු අවසන් වන තෙක් අමතර කාලය ලබා දීමට සභාවේ කැඳවේ කාර්ක සභාව
එනිසා මේ වගේ පළවෙනි වතාවට පෙර සූදානම් සහිත ව්‍යාපෘති ඒ වගේම රජයට අයත් පෞද්ගලික අංශයේ සහභාගිත්වය ආයෝජන හැටියට ගේන්න බලාපොරොත්තු වෙන ව්‍යාපෘති ඒවට තමයි විකුණනවා විකුණනවා කියන ඒවා විකුණන්නේ නැහැ රජයට වැඩි කොටස් ප්‍රමාණය තියාගෙන පෞද්ගලික අංශයේ සම්බන්ධ කරගන්නයි බලාපොරොත්තු තියෙන කිරියල් ඇමතුමත් අද විකුණනවා විකුණනවා කියලා මැතිරුවා උදේ පටන් ගත්ත වෙලාව ඉඳන් ඒ වගේම පෞද්ගලිකව ආයෝජනය කරලා ඒව කරගන්න බැරුව ඉන්න අයට ආයෝජකයින් සොයා දීමේ ඒ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක අපි ජනවාරි මාසෙ සිට ලොන්ච් කරනවා වගේම මේ වෙනකොට විදේශ අමාත්‍යංශයේ අනුමැතිය ඇතුව විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය ඇතුව ඒ රටවල්වල ජීවත් වෙන ලාංකිකයින් නැත්නම් ව්‍යාපාරිකයින් ඒ අය ආයෝජන මණ්ඩලයේ නැත්නම් අමාත්‍යංශයේ කන්ට්‍රි රෙප්‍රසන්ටේටිව්ස්ලා හැටියට පත් කරලා ඒ අය හරහා ග්ලෝබල් ෆෝරම් එකක් සකස් කිරීමේ කටයුතුත් මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරගෙන යනවා කියන කාරණේ අපි මතක් කරන්න අවශ්‍යයි. අධිකාර ජනාධිපතිතුමා සඳහන් කරපු නිසා මම නව ආයෝජන නීතිය සහ මේ ආයතන ඒකාබද්ධ කිරීම පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සියලු දෙනා කතා කරපු ආකාරයේ විශාල බලයක් සහිත මැද කොළඹ ආර්ථික කොමිසමට සමාන කඩිනමින් අනුමැතියන් ලබා දිය හැකි කොමිෂන් සභාවකුත් ආයෝජන මණ්ඩලයට ඒකාබද්ධව බිහි කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේ මතක් කරන්න අවශ්‍යයි. ඊට අමතරව IFC එක නැත්නම් ඉන්වෙස්ටර් ෆැසිලිටේෂන් සෙන්ටර් එක අපි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ ලෝක ආර්ථික මධ්‍යස්ථානයේ 27 වෙනි තට්ටුවේ ස්ථාපිත කරලා තියෙනවා. BOI වේවා BOI නොවන IDB යටතේ ඉන්න ආයෝජකෙක් වේවා යම් කිසි ගැටලුවක් එයාට මතුවලා තියෙනවා. එයාගේ පැමිණිල්ල අපිට ඉදිරිපත් කෙරුවොත් මාසිකට අපි දෙතුන් වතාවක් රැස් වෙන මේ කමිටුවට ඒ සියලුම නිලධාරීන් ගෙන්නලා ඒ අයගේ ප්‍රශ්න ගැටලු විසඳීමේ ක්‍රියාවලිය මේ වෙන සාර්ථක ක්‍රියාත්මක වෙකින් යනවා. විශේෂයෙන් අපේ ටාගට් එක නැත්තම් ඩොලර් බිලියන 1.8 දක්වා ගිවිසුම් ගත වීම හැකියාව ලැබුණු ව්‍යාපෘති බොහොමයක් මේ IFC එක හරහා ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට අපිට හැකියාව ලැබිච්ච ව්‍යාපෘති කියන කාරණේත් මතක් කරන්නට අවශ්‍යයි. ඊට අමතරව මගේ ස්තුතිය උද කරන්නට අවශ්‍යයි මේ කාල වේලා ගත වීම පිළිබඳව හුඟක් මන්ත්‍රීවරු ගත සදාන් කෙරුවා අනුමැතියන් ලබා ගැනීම සඳහා. අපි ජනාධිපතිතුමාගේ අවසරයෙන් ඉන්වෙස්ට්මන්ට් ෆැසිලිටේෂන් කමිටි එක අපි පත් කෙරුවා. අමාත්‍යංශ ලේකම්ලා 7 දෙනෙක් අමාත්‍යංශ ලේකම්වරු 7 දෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්ධන ලේකම්තුමා නයිමුඩින් මැතිතුමා එවැගේම රුවන්චන්ද්‍ර මැතිතුමා පෝට් සෙන්සිපින් එකෙන් රණසිංහ මැතිතුමා අධ්‍යාපන අමාත්‍යංශයෙන් එවැගේම ජයලාල් මැතිතුමා වාරිමාර්ග අමාත්‍යංශයෙන් හේරත් මැතිතුමා වයිල්ඩ් ලයිෆ් ඇන්ඩ් ෆොරස්ට් රිසෝර්සස් එකෙන් එවැගේම ජයසුන්දර මැතිතුමා කර්මාන්ත අමාත්‍යංශයෙන් අතපත්තු මැතිතුමා ට්‍රේඩ් ඇන්ඩ් කොමර්ස් අමාත්‍යංශයේ ලේකම්වරු 7 දෙනෙක් පත් කරලා මේ අනුමැතියන් සඳහා නොයෙකුත් අපි හිතමු UDA වේවා නාගරික සංවර්ධන අධිකාරිය වේවා ඉඩංගොඩ කිරීම වේවා වනජීවී වේවා මේවා සඳහා අවම කාලයකින් අනුමැතිය ලබා ගැනීම සඳහා ඌ රිපෝට් එකක් අපි සකස් කරලා ඉදිරියේදී අපි පාර්ලිමේන්තුවට මේක ලබලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ තියෙන කොච්චර අපි කතා කරුවත් මේ තියෙන දැනටම අපි සකස් කරලා තියෙන නීති රාමුව අනුව සමහර කාලවල් කිටි කරන්නත් අමාරු වෙනවා. උදාහරණයකට EIA එකේ කරන නැත්නම් පරිසර අනුමැතිය පරිසර වාර්තාව ලබා ගැනීමේ වැඩසටහනදී අපි ගත්තොත් දැනටත් මියන්මාරට දින 80ක් යනවා, ඉන්දියාව 105ක්, තායිලන්තේ 45ක්, බංග්ලාදේශේ 60ක්. අපෙත් අවම මට්ටමින් ගියත් ඒ තියෙන රෙගුලාසිය අනුව දින 116ක් ගත වෙනවා එන්වයරන්මන්ට් ඇසෙස්මන්ට් එකක් ලබා ගැනීම සඳහා. ඉතින් අඩුම තරමේ 116න්වත් මේක කඩිනමින් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉතාම වටිනා ලියකියවිල්ලක් මේ ලේකම්වරු සකස් කරලා තියෙනවා. අපේ ලේකම්තුමා ප්‍රධාන සියලුම ලේකම්තුමන්ලට මගේ ගෞරවයයි ස්තුතිය පුද කරනවා. මේක ඉදිරියේදී මම හිතන්නේ අපිට වැදගත්ම වෙන ලියකියවිල්ල කියලා කිව්වොත් නිවැරදි ඒ කටයුතු අපිට කරගෙන යෑමේදී විශේෂයෙන් නව ආයෝජන කලාප තිරුකුණාමලේ මාන්කුලම් KKS පරන්තන් සහ ඉරණවිල ආශ්‍රිතව ස්ථාපිත කිරීමේ කැබිනට් පත්‍රිකාව මේ වෙනකොට ඉදිරිපත් කරලා මම හිතනවා ලබන සතිය වෙනකොට ඒ අනුමැතිය අපිට ලැබෙයි. එතකොට මේ ආශ්‍රිතවත් නව කර්මාන්ත පුරයන් පෞද්ගලික අංශයේත් ඒකාබද්ධ BUI එකේ වගේම පෞද්ගලික අංශයත් ඒකාබද්ධව අපි කීපයක් කර්මාන්ත පුරයන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. වගේම නලින් බණ්ඩාර මැතිතුමත් සඳහන් කරව පහුගිය වසරේ ඔබතුමත් දන්නවා මුදල් අමාත්‍යංශයෙන් සිරු දිනාට තද බල නීති රීති පැවරුණා. යටිතල පහසුකම් ව්‍යාපෘති වලට මුදල් වෙන් කිරීම පිළිබඳ තහංචි පනවම්. ඉතින් ඒ තහංචි අපි විශ්වාස කරනවා මේ වසරේ අයවැයමුත් මුදල් වෙන් කරනවා ඒ ආකාරයෙන් පවතින්නේ නැති නිසා විශේෂයෙන්ම බිංගිරිය අපි මූලිකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙන කර්මාන්ත පුරයක්. ඒ පුරේ කර්මාන්ත පුරේ විතරනේ හම්බන්තොටත් එහෙමයි. මේ සියල්ලේ යටිතර පහසුකම් වැඩි දියුණු කිරීම අපි මේ වසර තුළ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණේත් මේ වතාවේ අපි මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ කියන අර මම කියපු කාණ්ඩ තුනක් යටතේ පෙර සූදානම් කරගත් ආයෝජන ව්‍යාපෘති, රජයේ ඒකාබද්ධව කරන ව්‍යාපෘති සහ පෞද්ගලික අංශයේ ව්‍යාපෘති කියන මේ කැටලොග් ටික අවසන් කරපුවාම අපේ තාක්ෂණ අමාත්‍යංශයේ කනක හේරත් මැතිතුමාගේ එවැගේ ෆොරින් මිනිස්ත්‍රිය සහ සංචාරක අමාත්‍යංශයේ ඒකාබද්ධව මිනි රෝඩ් ෂෝස් නැත්තම් විදේශීයව කුඩා ප්‍රචාරක වැඩසටහන් ආරම්භ කිරීම සඳහා මෙහෙ වෙනකොටත් අපි රටවල් වලට පත් කරපු ඒ නියෝජිතයින් ඒ කටයුතු සූදානම් කරලා ඒ කටයුතු සැලසුම් කරලා එයා බලාගෙන ඉන්නවා කියන කාරණේ මේ වෙලාවේ මතක් කරන්නට අවශ්‍ය. විශේෂයෙන් EDB එක ගැන අපි කතා කරුවොත් අපනයන සංවර්ධන මණ්ඩලේ නව සභාපතිතුමා කිස්ලි බර්නාඩ් මැතිතුමා පත් වුණාට පසුව විශාල යම් වැඩ කොටසක් ක්‍රියාත්මක කරගෙන යනවා. මේකේ සාමාන්‍ය කටයුතු වලට අමතරින් අපි නව ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ඒක වෙනත් රටවල් වලත් ක්‍රියාත්මක වෙච්ච ව්‍යාපෘතියක් වන් විලේජ් වන් ප්‍රොඩක්ට් කියන ව්‍යාපෘතිය. අපේ රටේ තියෙන සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් එක විලේජ්ජක් හැටියට සලකලා ඒ කොට්ටාස තුල යම් නිපැයුමක් තියෙනවා නම් ඒ නිපැයුම් ලයිස්තුගත කරලා ඒ එක කොට්ටාසකින් විශේෂිත වූ නිපැයුම් දැන් උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ගත්තොත් මහනුවර නිපැයුම් ගොඩක් තියෙනවා කුළුබඩු ආශ්‍රිත දේවල් තියෙනවා. නමුත් ප්‍රධානම නිෂ්පාදනයේ පිත්තල භාණ්ඩ. එමනම් උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිත්තල භාණ්ඩ අපි සැලකිල්ලට අරගෙන ඒ වගේම වෙනත් කොට්ටාසයක් ගත්තොත් ඒ විශේෂිත වූ භාණ්ඩය අරගෙන ඒ සඳහා අපි උපරිම ශක්තිය යොදවනවා. මුදල් යොදවලා ණය මුදල් දීලා අඩු පොලියට ඒ කොට්ටාසය තුල ඒ නිපැයුම අපනයනත් වත්නකට පත් කිරීමේ වැඩපිළිවෙලක් මේක හුඟක් රටවල් වල සාර්ථක වෙලා තියෙනවා. වන් විලේජ් වන් ප්‍රොඩක්ට් නමින් අපි ඒ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. වගේම ඔතුමාලා දැක්ක පහුගිය දිනවල අපිට එක්ස්පෝර්ට් අවෝඩ්ස් ප්‍රෙසිඩෙන්ෂල් එක්ස්පෝර්ට් අවෝඩ්ස් එකත් සාර්ථකව පවත්වන්න පවත්වලා අවසන් කරන්න හැකියාව ලැබුණා. ඊට අමතරෙන් විදේශීයව පැවැත්වෙන ප්‍රදර්ශන වට සාමාන්‍ය තත්ත්ව යටතේ තිබුණේ බොහොම අඩුවෙන් වියදම් කරලා අපි කුටි 10ක් 20ක් අරගෙන එකට ඔය කීප දෙනෙක් යවන එක වෙනුවට අපි වැඩි ප්‍රමාණයක් පෞද්ගලිකාංශයේ දායකත්වය සහ සහභාගීත්වය ඇතුව එම ප්‍රදර්ශන වලට අපේ යවන පුද්ගලයින් ප්‍රමාණය කෙසේ වෙතත් යවන නිපැයුම් ප්‍රමාණය වැඩි කිරී ගැනීම සඳහා මේ වෙනකොට වැඩපිළිවෙල සකස් කරගෙන යනවා කියන කාරණය මතක් කරන්නට අවශ්‍යයි. විශේෂයෙන් නැවතත් අපි ගත්තොත් සීනි සමාගම පිළිබඳව මෑතකදී අපිට ලැබිච්ච ආයතනයක් වුණත් විශේෂයෙන් ජානක වකුඹුර මැතිතුමත් ඒකේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට විශාල වැඩ කොටසක් මේ ආශ්‍රිතව කරලා විශේෂයෙන් මං හිතන්නේ මෙතුමන්ලා බාර ගන්නකොට පඩි ගෙවන්න බැරි තත්ත්වේ තිබිලා තිබුණේ උක් ටොන් එකට ගෙවලා තිබුණේ රුපියල් 4000යි දැන් 10500කට වගේ මුදලක් ගොවියොන්ට ලැබලා දෙනවා. පොහොර නිෂ්පාදන මධ්‍යස්ථාන දෙකක් සකස් කරලා වැඩ අවසන් වෙලා තියෙනවා. මං වාසනාවන්ත වෙලා තියෙනවා මට විවෘත කිරීමට පමණයි හිට අනිද්දට යන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙතුමා කියපු විදිහට මේ කාබනික පොහොර මධ්‍යස්ථාන දෙක ආරම්භ වුණාම ඒ පොහොර යොදලා නිපදවන සීනි ඕර්ගනික් සුගර් ඇටියට පත් කරලා ඒක මාකට් කිරීමේ වැඩපිළිවෙලත් මෙතුමන්ලා සකස් කරලා තියෙනවා. ඊට අමතරෙන් මේ එතනෝල් පිටට අලවි කරනවා වගේම බොට්ලිං ප්ලාන්ට් එකක් හෝ දෙකක් මේකට කපල් කරන්නත් මෙතුමන්ලම ගෙනලා තිබුණු ඒ චීනයට දැනට තියෙන්නේ 96.6ක් පිරිසිදු එතනෝල් ඒක 100 බවට පත් කරලා චීනයට අපනයන කිරීමේ ව්‍යාපෘතිකුත් මෙතුමන්ලා අරඹලා තිබුණා. ඒ ව්‍යාපෘතිත් ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන්න අපි සහයෝගය දෙනවා කියන කාරණය මතක් කරමින් චෝදනා පිළිබඳව සියලුම ඒ පරීක්ෂණ අපි අනිවාර්යම පවත්වලා ඒ හා සම්බන්ධ අවලා තියෙන අයථා කටයුතු වලට දඬුවම් කරනවා වගේම මේක වැඩි දියුණු කිරීම සඳහා ඒ දායකත්වය සපයපු අයටත් මගේ ස්තුතියත් පුද කරනවා වගේම විශේෂයෙන් තව එක ආයතනයක් අපිට තියෙන සුගර් රිසර්ච් ඉන්ස්ටිටියුට් එක උක් පරීක්ෂණ ආයතන මම හිතන විදිහට මේක තමයි වඩාත් වැදගත්ම ආයතනය මම හිතන්නේ වැඩි දියුණු කළ යුතුම ආයතනය මේක මම ගිහිල්ලා බලපුවා මගේ දැනුමේ හැටියට මං සීනි පිළිබඳ විශේෂත්වයක් නොවුණත් මෙතුමා තරම් ගිහිල්ලා බලපුද අපේ සභාපතිතුමත් ඉන්නවා අපේ දකත් පුෂ්පකුමාර මහත්තයා කලින් හිටපු සභාපතිවරයා ඒකේ හැබැයි මට පෙනුනේ ඒ වවන වර්ග නැත්තම් ඒ වරයිටිස් වලින් ලබා ගන්න පුළුවන් අඩු සීනි ප්‍රමාණයක් කියන එකයි බර තිබුණට මට තේරුණේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පරීක්ෂණ ආයතනයේ අය පිටරටට යවලා හරි වැඩි සීනි ප්‍රමාණ ලබා ගන්න පුළුවන් ඒ වර්ග නැත්නම් ඒ වරයිටිස් ගණන්ලා ඒව වගා කරලා ඒ හරහා සීනි නිෂ්පාදනය වැඩි කරන්න. මොකද මේක ඉතාම හොඳ ව්‍යාපාරයක් විශාල ඉඩසක් තියෙනවා දිනු කරන්න. ඉතින් ඒ ප්‍රමාණය අපිට නිපදවන්න පුළුවන් නම් අලවි කර ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. මෙතුමා සඳහන් කරුවා පෞද්ගලිකාංශයේ කොහොමද කටයුතු කරන්න කියලා. රාජ්‍යාංශයත් එක්ක කටයුතු කරගන්න ගියාම පොඩි වෙනසක් තියෙනවා. ඒ කෙසේ වෙතත් වෙළඳපොළ තියෙනවා. මේ වෙළඳපොළ තියෙනවා නම් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ගොවියොන්ටත් වාසිනක් ආයතනයටත් වාසිනක් ඒක අපි කළ යුතුයි කියන කාරණේ මතක් කරමින් නැවත වාරයක් මේ වසර ඉතාම අපහසුතා මැද්දේ වුණත් මේ ඉලක්ක වලට පැමිණීමට හැකිවීම පිළිබඳව මම නිහතමානීව සතුටු වෙනවා කියන කාරණේ මතක් කරමින් අපි 1.8ක US ඩොලර් බිලියන් 1.8ක දැන් හිටියත් මේ ඉතුරු සති දෙක ඇතුළත අපි අනිවාර්යයෙන්ම අපි කියලා තියෙනවා ගිවිසුම් ගත වෙන්නට අවශ්‍යයි ඩොලර් බිලියන 2කට. එතකොට අපි ඉලක්කය දෙගුණ කරලා තියෙනවා මේ වසර සඳහා. මේ සඳහා දායක වෙච්ච විශේෂයෙන් අපේ අමාත්‍යංශ ලේකම්තුමා නයිමුඩින් මැතිතුමා වගේ BIO එකේ සභාපතිතුමා අපේ දිනේෂ් වීරක්කොඩි මැතිතුමා රේණුකා වීරකෝන් අපේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමියා අපේ ලෝරන්ස් ඩිරෙක්ටර් සෝන්ස් ඒ වගේම EDB එකේ අපි ගත්තොත් සභාපතිතුමා කිස්ලි බර්නාඩ් මැතිතුමා සහ එහි අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඒ වගේම අපි ගත්තොත් ලෝටස් ටවර් නැත්නම් නෙළුම් කුළුණ අපිට තිබිලා මෑතකදී අපි මුදල් අමාත්‍යංශයට පවර්ලා දුන්නත් ඔබතුමාලා දැක්ක විශාල ඒක අපි ලාභයක් ලබනවා. ඒ වගේම තාක්ෂණික අමාත්‍යංශයත් අපිත් ඒකාබද්ධව කරගෙන ගිය ව්‍යාපෘතියක් TRC එකෙන් විශාල සහායක් ලබා දෙනවා. නමුත් සුදු අලියෙක් කියලා කියපු ව්‍යාපෘතියක් නැවත සක්‍රීය වෙලා ව්‍යුත කෙරිලා දැන් සක්‍රීය තත්ත්වයේ තියෙන ව්‍යාපෘතියක්. ඒ නිසා හේත් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මැතිතුමාත් කර්නල් විලින්ද අරු විහාර මැතිතුමාටත් මගේ ස්තුතිය පුද කරන අතර පෝට් සිටි ව්‍යාපෘතිය විශාල ප්‍රගතියක් අපි ලබලා තියෙනවා. ඒ පෝට් සිටි ව්‍යාපෘතියේ එකින් එක මම කරුණු සඳහන් නොකිරුවත් මේ වෙනකොට 90%ක් පමණ ඉදිකිරීම් කටයුතු අවසන් වෙලා ආයෝජකෙන් 7 දෙනෙක් පමණ ඇවිල්ලා ඒ ආයෝජන කරන්න එංගේජ් වෙලා මේ වෙනකොට ඒ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. ඉදිරියේදී තීරුබදු රහිත ඒ වෙළඳසල් නැත්නම් ඩියුටි ෆ්‍රී කම්ප්ලෙක්ස් එක විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියේදී රටේ ප්‍රධානතම මූල්‍ය නගරය සහ රටට වැඩියෙන්ම ආදායම් ගෙන එන පරිසරයේ බවට පෝට් සිටි එක පත්වෙන එක සැකයක් නැහැ. එහිත් සභාපතිවරයා වෙන සභාපතිවරයා සහ එහි සියලුම කමිෂන් එකේ සාමාජිකයින් අපේ රෙවන් මහත්මයා ඇතුළු සියලුම කමිෂන් එකේ සාමාජිකයින්ටත් පෝට් සිටි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකේ මේජර් ජෙනරාල් උදේ නානකාර මැතිතුමා ප්‍රධාන එතුමායි කණ්ඩායමටත් අපහසු වසරක් තුළ ඒ ඉලක්ක හඹා ගිහිල්ලා ඒ ඉලක්ක ඉක්මවා යෑමට හැකිවීම පිළිබඳව ඒ සියලුම ආයතනවල සියලුම දෙනාට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මනි. සභානායකතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකේ සංශෝධන ඉදිරිපත් කිරීමට කලින් මම යම් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන අපි කතා කරන හැබැයි පසුගිය දින ගණනාවක් තිස්සේ බැලුවොත් විශේෂයෙන්ම පෙරවරුවෙත් විවිධ අවස්ථාවල දෙපාර්ශ්වයෙන් මන්ත්‍රීවරුන්ගේ නම් කියනවා. සමහරවිට මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නැහැ. ඒ වෙලාවේ පිළිතුරු දෙන්න බෑ. ආපහු ඇවිල්ලා ඒ මන්ත්‍රීතුමා ඒ ප්‍රශ්නේ මතු කරන තුරා ප්‍රශ්නේ මතු කරපු මන්ත්‍රීවරයා නැහැ. ඉතින් මේ තත්ත්වය අපි දිගින් දිගටම දැක්කා. ඉතින් ඒක නිසා මම හිතනවා ඉදිරි කාල සීමාව තුළදී යම්කිසි මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් නම කියන්න පුළුවන්, එහෙම තහනමක් නැහැ. නමුත් කෙනෙක්ගේ හැසිරීමක් ගැන සඳහන් කරනවා නම් ඔහුට පිළිතුරු දෙන්න අවස්ථාව දීලා ඒක කරන්න ඕනේ. එහෙම නැත්නම් වේලපහින් දැනුම් දෙන්න ඕනේ. දෙවෙනි අවස්ථාව අපි දැන් නෙවෙයි, දැන් මේ දීර්ඝ කාලයක් තිස්සේම අපි දැක්කා. ඒක දෙපාර්ශ්වයටම පොදුයි. ඊළඟ කාරණය තමයි සභාවේ න්‍යායපත්‍රය අනුව පෙරපරුවේ වැඩ කරගෙන යාමේදී මම සභානායකවරයාට විශාල අවස්ථාවකට පත් වෙනවා. මොකද කතානායකතුමාගේ නිවේදනවල පටන් අරගෙන ස්ථාවර නියෝගවල තියෙනවා කොහොමද සභාවේ පෙළ ගැසෙන්නේ කියලා. ඒක බිස්නස් කමිටියකදී සාකච්ඡා කළා. ඒ පෙළ ගැසීම සඳහන් කරගන්න හදිසි කාරණයක් තියෙනවා නම් ඒකත් න්‍යායපත්‍රයෙන් දැනුම් දීමක් කළා. ඒතර ඒ ආකාරයට කඩුතු කරගෙන යාමේදී සභාවේ දා න්‍යායපත්‍රයේ අවසන් කළ පුළුවන් කතානායකතුමාගේ අවසර ඇතිව ඕනෙම මන්ත්‍රීවරයෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ප්‍රශ්නයක් මතු කරන්න ඒ අවස්ථාව තියෙනවා. හැබැයි බොහෝ වෙලාවට ඒ සම්ප්‍රදාය අද අපි දකින්නේ නැහැ. ඊළඟට එකම කාරණේ සම්බන්ධයෙන් අපි ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එක පහුගිය සති දෙක තුන ගත්තොත් එහෙම. ඒතර අපි දැන් යන්නේ කාර්යක සභා අවස්ථාව. මේ කාර්යක සභා අවස්ථාව ඇත්ත වශයෙන්ම විපක්ෂීය අවස්ථාව. ඒ නිසා තමයි කාර්යක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අයවැය විවාදයක 60%ක් විපක්ෂයට දෙන්නේ. ඒ අදහස් ප්‍රකාශ කරන්නේ. ඒ අයවැය කාර්යක සභා අවස්ථාවේදී ඒ අවස්ථාව දීලා තියෙනවා. හැබැයි අද වෙලා තින්නේ ඒ 60%ක් විශාල වේලාවක් අපතේ යනවා. මොකද හේතුව ප්‍රස්තුතයට අදාළ කරුණුන්ට වඩා පරිබාහිර කරුණු, ඉතිහාසගත කරුණු නැවත නැවත ගේනවා. ඉතින් අපි හැන්සාඩ් එක ගත්තොත් රිපිටිෂන් නැවත නැවත එකම කාරණේ එකම දවස තුල නැවත නැවත එකම කාරණේ කියවෙන අවස්ථා තියෙනවා. එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හැන්සාඩ් ගත වෙනකොට ඒ ගත වුණා ඒක එහෙමම ඒ කාරණේ තියෙනවා. අයිත් එක පාරක් කිව්වත් දෙපාරක් කිව්වත් දහපාරක් කිව්වත් ඒකේ බලපෑම එකයි. හැන්සාඩ් ගත වෙනවා. නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ පිළිබඳව මම හිතනවා ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා මේක පාර්ලිමේන්තුවේ මේ ඉන්න මන්ත්‍රීවරු පළපුරුදු නැති අය නෙවෙයි. ඒගොල්ලෝ දන්නවා පළපුරුද්දක් තියෙනවා. ඒ නිසා ස්ථාවර නියෝගත් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා ඒ අවශ්‍ය කරන සහයෝගය සියලු දෙනාගෙන් ලබා ගත යුතුයි. ඒ වගේම දැන් අද තිබුණා බිස්නස් කමිටි එක ඒ ලබන අවුරුද්දේ න්‍යායපත්‍රය සකස් කරා. එතකොට ඊට කලින් මේ සම්පූර්ණයෙන්ම මේ දිනවල යන සභා වාරවලදී බිස්නස් කමිටි එක තමයි තීන්දුව කළේ වැට් පිළිබඳව 10යි 12යි 23 වෙනිදා ඉරිදා දිනයක් වුවත් ඒ ඉරිදා දිනයේ දවසම පැය 6ක විවාදයක් පැවැත්වීම සඳහා ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයටම කාලය ලබා දෙනවා. එතකොට ඒ විවාදයේදී කාලය ලබා දීමේ ප්‍රතිශතයත් සමානව දෙපැත්තට බෙදිලා ගියා. එහෙම නැත්නම් පොඩි වෙනසයි තිබුණේ. ඉතින් මේ කාල සීමාව තුළදී තමයි 10 වෙනිදා ඝනපූර්ණේ නැතිවීම නිසා ඝනපූර්ණේ ප්‍රශ්න කළා.
ගණපුරනේ ප්‍රශ්න කළොත් එහෙම කතානායකතුමාට හෝ නියෝජ්‍ය කතානායකතුමාට මූලාසනයේට ස්ථාවර නියෝගයත් අඩුත කරන්න වෙනවා. ඒතර ඒකෙන් උනේ එදා ඒ පැය 4කට වැඩි කාලයක් ඉරිදා දිනේදී ඒ විවාදය කරන්න බැරි වුණා. හැබැයි එසේ වුවත් නැවත ඊයේ දිනේදී කාර්ක සභා අවස්ථාවේ අවස්ථාව විපක්ෂයට සම්පූර්ණයෙන්ම දුන්නා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. එතකොට විවාදය වැට් පිළිබඳ විවාදය කතිකේකට පමණක් සීමා වෙලා අවසන් වෙනකොට දෙපාර්ශ්වයේ ඒ ලැබිච්ච කාලය සමානව ගියා. නමුත් එතනින් එහාට දෙපාර්ශ්වයටම බැරි වුණා වැට් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්න. ඒ නිසා එක පාර්ශ්වයකට නෙවෙයි පාර්ශ්ව දෙකටම ඒ අවාසිය සිද්ධ වුණා. ඉතින් ඒකේ අදහස් ප්‍රකාශ කිරීම. ඉතින් මට කියන්න තියෙන එක නිසා අපි ඉදිරියට මෙවැනි කරුණවලදී අපි බිස්නස් කමිටියේදී එකඟ වෙච්ච ආකාරයට පවත්වාගෙන යාම තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය කියන එක මම පැහැදිලිව කියන්න ඕනේ.
ආයෝජන ප්‍රවර්ධනා අමාත්‍යාංශය ශීර්ෂ 187 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂාංක 187 සංශෝධන පිටුව 31 18 සහ 19 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාසන අයිතමේ ආදේශ කළ යුතුය. ඉතින් ඉන්වර්ටඩ් කමාස් පුනරාවර්තන රුපියල් බිලියන 1,186,770,000යි මුලධන රුපියල් බිලියන 2,531,510,000යි. ශීර්ෂ 187 ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා පිටුව 31-23 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාසන අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් මිලියන 722යි රුපියල් බිලියන 2,498,000යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ උපපරේෂණ ආයතනයේ සහ කන්තලේ සීනි සමාගම වෙත වෙන් කර තිබුණු පුනරාවර්තන ප්‍රතිපාදන රුපියල් මිලියන 272ක් සහ මූලධන ප්‍රතිපාදන රුපියල් මිලියන 48ක් 2023-10-23 දිනෙති අංක 23-55 එළිරත් 10 දරන අතිවිශේෂ කැසට් පත්‍රයට අනුකූලව වැසීශාංක 187 ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වෙත මාරු කරමින් පුනරාවර්තන හා මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 187 කාර්ක සභාව එකඟද?
ආයි.
තාක්ෂණ අමාත්‍යාංශයේ ශීර්ෂ 186 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ශීර්ෂ 186 තාක්ෂණ අමාත්‍යාංශයේ පිටුව 31-12 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාසන අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas මූලධන රුපියල් බිලියන 5,356,410,000යි. ශීර්ෂ 186 තාක්ෂණ අමාත්‍යවරයා පිටුව 31-16 පෙළ ඉවත් කර ඒ වෙනුවට පාසන අයිතමේ ආදේශ කළ යුතුය. within inverted commas වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් බිලියන 2,869,000යි රුපියල් බිලියන 5,340,000යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 44 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් බිලියන 3කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
සංශෝධන සහිතව ශීර්ෂ 186 කාර්ක සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්සේ ශීර්ෂ 186 සහ ශීර්ෂ 187 සංශෝධන සහිතව කාර්ක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. අද දින න්‍යායපත්‍රයේ අංක 2 ඉදිරිපත් කිරීම ගරු අමාත්‍යතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දිනට නියමිත කටයුතු 2 උපපරේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව 2019/1981 අංක 75 දරන උපපරේෂණ ආයතන පනතේ 19 වගන්ති යටතේ 2023-29 දින ඉදිරිපත් කරන ලද 2019-12/31 දිනින් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිගේ නිරීක්ෂණ ඇතුළත් උපපරේෂණ ආයතනයේ 2019 වර්ෂයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතුය.
සභාවේ කඟද?
ආයි.